මේක ප්‍රශ්නයක් තියෙනවා. කුමර කුමරි බඹසර සැකීම යනු කුමක්ද? මේ පළවෙනි ප්‍රශ්නය. මේ බඹසර නොරැකීම නිසා අකීකරු දරුවන් ඇතිවීම, දරුවන් නොලැබීම සිදුවේද කියලා මේ දෙවෙනි ප්‍රශ්නය. යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කාම මිත්‍යාචාරී හැසිරේ නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කෙවන්ද කියලා මේ ප්‍රශ්න තුනක් අහලා තියෙන්නේ. කුමර කුමරි කියන මේ කුමර බඹසර කුමරි බඹසර කියන වචනයක් තියෙනවා. මේක පෙරපටන් තිබුණ වචනයක්. බුද්ධ ශාසනයේ ඉස්සෙල්ලත් මේ කුමර බඹසර රකින්නවා කියලා එකක් තියෙනවා. බ්‍රහ්මචාරී කියන වචනෙන් ආර්ය විනයේ බ්‍රහ්මචාරී කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම. ලෝක සම්මතියේ බ්‍රහ්මචාරී කියලා කියන්නේ කාමයන්ගේ වෙන් වෙලා හැසිරීම. කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා විතරක් නෙවෙයි, කාමචාරයෙන් වෙන් වෙලා ඉන්න කාලය. ඉත්‍රී පුරුෂ වශයෙන් සම්බන්ධයක් ඇති නොවි ළමා කාලයේදී ඉන්නවා නම් අන්න ඒකෙදි පෙන්නනවා කුමර කුමරි කියන බඹසර කියලා. කුමර බඹසර කියලා කියනවා යම්කිසි පිරිමි කෙනෙක් දරුවෙක් ළමා වයසේ ඉඳන් තරුණ වයසට පත් වෙලා සම්මත ආවාහයක් විවාහයක් සිද්ධ කර ගන්නක. එතන ඉත්‍රි විවාහ වෙනා පුරුෂයෝ ආවාහ වෙනවා. ආවාහ විවාහ කියන වචෙන් දෙක තියෙන. ඒක ආවාහ කියලා කියන්නේ තමන්ගේ පෙළවහට තමන්ගේ වාසයට කෙනෙක් ගෙන්නා ගන්නේ. ඒ සඳහා ඉන්න පිරිසෙන් වෙන් වෙලා යන එක විවාහ. මව්පියන්ගේ වෙන් වෙලා ඉත්‍රි යන පුරුෂයා ළඟට, ඒක විවාහ. ගෙන්නා ගැනීම ආවාහ. ඉතින් දෙකෙම කරන්නේ දෙන්නෙක්ගේ එකතු වීමට අවශ්‍ය කරන සම්මත සිරිත් පිරිත් අනුව, ඒ සමාජ සිරිත් අනුව ලැජ්ජාවක් බයක් නැතුව ඉන්න පුළුවන් ක්‍රමයකට සකස් වෙනවා ලෝක සම්මතිය. මූණ දෙන්න බැරිකමක් නැහැ. ප්‍රබෝධයෙන් තමන්ගේ පිළිසොල්ට මූණ දෙන්න පුළුවන් සම්මත චාරිත්‍ර වාරිත් අනුව හිටිකොණ්ඩේ. ඒක ලෝක සම්මතය. අන්නේ අවස්ථාවේ නතුරු ඉත්‍රි පුරුෂ සම්බන්ධයක් ඇති නොකර ඉන්නවා නම් ඒකට කියනවා කුමර බඹසර සහ කුමරි බඹසර. ඉතින් ඒක තිබුණේ මුල් කාලේ, දැන් කාලේ බොහොම අඩුයි හොයන්න. 100%ක්වත් තියෙද කියන්නේ කුමර බඹසර කුමරි බඹසර කියන එක ඉන්නයි හෙව්වොත් එහෙමනම් හොයන්න හරිම අමාරු දෙයක්. මොකද දැන් ඉතාලි මෑත කාලයක් ඉඳන් තමයි හුඟාක්ම අමාරු වෙලත්. ඒක නැත්නම් ලොකු අලුපාඩුවක්. ඉස්කෝලේ යාළුවෙක් නැත්නම්, උඹට යාළුවෙක් නැද්ද? නැහැ කිව්වොත් අන්තිම මෝඩ කෙල්ලා. උඹට කෙල්ලක් නැද්ද? ඌ අන්තිම මහා මොට්ට මෝල් කොල්ලේ. අද හිතා ඉන්නේ ඒවා. ඒක සමාජයේ ආපු එකෙක් නෙමෙයි. ඌ මහා මොකෙක්ද කියලා හිතන් කියන බෑ. අන්තිමට පහත් කරනවා. ඉතින් මේක ලොකු අලුපාඩු. බොරුවට හරි කියනවා මට යාළුවෙක් ඉන්නවා. මරත් ඉන්නවා කෙල්ලක් යාළුවෙක්. ඉතින් ඔහොම හරි කියලා බේරෙනවා. මේ තරමට වටිනා දෙයක් කියලා අද හදාගෙන තියෙන ම්ලේච්ඡ සමාජය කියන එක දකින්නේ. මේක අන්තිම නීච දෙයක්. නමුත් අද ලෝකේ වටිනා දෙයක් හැටියට, උසස් දෙයක් හැටියට සලකනවා මේ සමාජවල හැටි. ඉතින් නමුත් ඒකට නෙමෙයි මේ කුමර බඹසර කියන්නේ. අන්න අර බොහොම ඉන්ද්‍රිය සංවර කරගෙන බාල කාලේ ගත කරන්න ඕනේ. ඒක එදා තිබිච්ච දහම් ක්‍රමයක් තියෙනවා. දහම් ඉගෙනීමක්, අධ්‍යාපනයක්. ඒ අධ්‍යාපනයේ දෙනකොට මුල ඉඳලාම ඉන්ද්‍රිය සංවරය පුරුදු කළා. ඒ වගේම පංච දුස්චාරිතයෙන් වෙන් වෙලා ඉඳීම පුරුදු කළා. ඒ වගේම වැඩිහිටියෙක් යටතේ තමයි ඉගෙන ගත්තේ. විශේෂයෙන් පන්සලේ නායක හාමුදුරුවන් යටතේ තමයි දරුවෝ ඉගෙන ගත්තේ. පිරිවෙන් දෙරියා කිව්වේ ඒකයි. ඉතිරි අය නෙමෙයි, ඉතිරි අයට මව් ඉගැන්වීම. ඒ සෙල්ල මුල් කාලේ මව් ඉගැන්වීම බොහෝම හොඳින් සුචාරිතව ජීවත් වෙන හැටි. ඒ වගේම සමාජය තුළ ගිහිල්ලා හිටන් තමන්ගේ තැඳිවයිලන් සමග, ස්වාමි පුරුෂයා සමග කවදා හරි ජීවත් වෙන්න එනකොට මෙන්න මේ විදිහට ජීවත් වෙන්න ඕනේ. හොඳ ඉවසිල්ලෙන් යුතුව උයන පිහින හැටි, මැහුම් ගෙතුම්, මේ වගේ දේවල් වලින් තමයි සමාජයේ හුරු කළ මූලික කාලය ගත්තේ. එදා මේ සමාජයේ එකතු වුණාම කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දාහයෙන් දැවි දැවි ඉන්න වහබොන හේතු තිබුණේ නැහැ. නමුත් නවීන සමාජයේ ඕවා ඉතින් හරමිටි ඕයන් දැන් වැලක් නැහැ කියලා ඉතින් නවීන සමාජයේ කියලා බැස්සාට පස්සේ පටන් ගත්ත තැන පටන්ම ඉන්නේ අඬු කඳුලේ බොහෝ අය. විවිධ ප්‍රශ්න උඩ සමහර අය අකාලේ වහවනවා ඉගෙන ගන්න වැදදි. වැඩක් නැහැ ජීවත් වෙලා කියලා. ඉගෙන ගන්න ගියාම ඉගෙනීම කරන්න බෑ නියම විදිහට. බාහිර විවිධ කම්කටොළු වලින් ඔය ඉත්‍රි පුරුෂ නැ සම්බන්ධ, ඒ වගේම ඉගෙන කුමර කුමරියෝ කියන කට්ටිය කුමර කුමර වෙන්නේ නැහැ. විවාහ වෙච්ච අය වගේ ජීවත් වෙන කටයුතු වල බැහැලා ඔය වගේ තත්ත්වයන් උදා වෙනවා. ඉතින් මෙන්න මේ චර්යා රටාව අද තියෙන අධර්ම චර්යා රටාවක් වෙලා තියෙන්නේ. ඉතින් නමුත් අපි නුවණින් යුතන යම්කිසි කෙනෙක් දැනගන්න ඕනේ කුමර බඹසර හරි වටිනවා, කුමරි බඹසර හරි වටිනවා. කවදා හරි බුදුදහම බබලන කාලෙක මෙන්න මේවා සකස් වෙන්න ඕනේ. සකස් වෙලා තමයි ඒ කටයුතු වෙදෙන්න ඕනේ. නමුත් ඉතින් අපිට ගාදුර ලෝකෙ සිද්ධ වුණේ අර මිෂනාරි අධ්‍යාපනය කියලා වචනයක් තියෙනවා. අපේ තිබිච්ච සිංහල අහිලා අධ්‍යාපනය අහක් වෙලා මේ රට පෘතුගීසීන්ට, ලන්දේසීන්ට ඔය ආදි වශයෙන් යටත් වුණාට පස්සේ ඒ අයගේ අධ්‍යාපන ක්‍රමවේදී තමයි අපිට ලබා දුන්නේ. ඒ අධ්‍යාපන ක්‍රමයේ තුල සම්පූර්ණව තියෙන විකෘති මානසිකත්වයක් ඇති කරනවා. නමුත් ඒක හිතන්නේ හොඳ එකක් කියලා. අර තිබිච්ච බෞද්ධ මානසිකත්වයේ සම්පූර්ණ කල කරලා දැම්මා. ඒක විපරීත කළා. ඒ විපරීත කළ නිසා අද විශාලව තියෙන දරුවන්ට මානසික මහා තැවීමකට, මහා විස්තිප්තතාවයකට, ලෙඩ වෙන්න හේතු වෙන්න, ශාරීරික කුස වෙලා යන්න, මානසිකත්වයේ තුලින් මේ පහත්ත්වයට පත් වෙන්න, උතුම් ගුණධර්ම නොපිහිටන්න හේතු වෙන විදිහේ රාග දේශ මොහ වැඩපිළිලක් බහිඳ කටයුතු යෙදුණා. ඒවට කරන්න දෙයක් නැහැ. ඉගෙනීම කිනකේ බලාපොරොත්තු වෙන්න ඕනේ. යමෙක් ඉගෙන ගත්තා නම් ඔහුගෙන් සිද්ධ වෙන යහපත් සේවය. ඒ කියන්නේ සමාජටත් ලෝකෙටත් දුගතියකටපත් වෙන්න නැති වෙන්න තියෙන කාලයක් තියෙනවා. මේක දකින්න නැති වෙහිලා තියෙන දා පේන්නේ. පළවෙනි සේවයේ තියෙන ඕනේ මෙලෝ දැහැමින් සාමයෙන් ජීවත් වෙන්නත්. ඒ හේතුවෙන් ඔහු පරලෝ සුගතියක් ඔහු නිවන අවබෝධ කළේ නැත්නම් පරලෝ ඔහුට සුගතියක්වත් හිමි වෙන්නත්. මෙලෝදී යම් ප්‍රමාණකින් උපරිම ඥාන මට්ටමක් ගත්තා නම් අරිහත්ත්වයේ වටන්ගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි පල්ලිහා මට්ටමට හරි උපරිම නම් අරිහත්ත්වයෙන් හරි කෙලවර කරන්න. මෙන්න මේ කියන හේතු වාසනාවෙන් යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරා නම් මේක තමයි උතුම්. ඒකෙන් තමයි යහපතක් වෙන්නේ. ඔයිට අමතර කොච්චර නවීන විද්‍යා දියුණුවේ මොනවා කියලා හිටන් මොන තාක්ෂණයේ කිව්වත් පුද්ගලයා අවින් පිටස්තරට ගියොත් එහෙම මොකද වෙන්නේ? රාගයෙන් සත් වෙලා, දේශයෙන් දැවිලා, මෝහයේ මූලා වෙලා, දැවි දැවි තැවි තැවි අසහනකාරී ජීවිතයක් ගත කරමින් ඔහුගේ සියලුම කටයුතු එවන්දු ජීවිතයකට මං පෑදෙන එකක් වෙනවා. මෙලොවත් පිරිහෙනවා. ඔහුට පරලොවක් තියෙන බව දන්නේ නැහැ. එහෙම නොදැන හිටියත් ඒක වෙනවා. එහෙනම් පරලොවේ දුගතිගාමි වෙනවා. ඔහුට කවදාවත් නිවන් මාර්ගස් සුමගක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි කොච්චර හරි ගෙනීම දිනුනේ කියවට ඔන්න ඔය ටිකෙන් ගියෝ සිද්ධ වෙන්නේ ඕකයි. මේ ඔය ටික තෝරා ගන්න ඕනේ. ඒ නිසා තමයි අද මේ දහම් වචන වැහුනේ. දහම් අදහස් නැති වෙලා ගියේ. ආචාර්ය කියලා වචනයක් තියෙනවා. ආචා ආර්ය ආචාරේ ආපු ආර්යන්ගේ චාරයේ ආචාර ආංගී තත්ත්වේ දරන්නේ ආචාර්යයි. ඒ තත්ත්වේ මහත් තත්ත්වයට පත් වුණ කෙනා මහාචාර්ය අනාගාමීවත් ඉන්නේ මහාචාර්ය වෙන්නේ. ඒ තමයි මහා උතුම් තත්ත්වෙම විශාලම තත්ත්වෙන් ආපු චාරය. චාර කියන්නේ ච ආර්ය. ආර්ය චිත්ත ස්වභාවය. මේ බෞද්ධයන්ටයි ආචාර්ය කියන්නේ මහාචාර්ය කියන්නේ. වචනේ අර්ථයෙන් බැලුවොත් ඕකයි තියෙන නියම අර්ථය. නะ ලෝක සම්මතයෙන් හදාගෙන තියෙන මොන මොනවා හරි කමන්නේ ඉගෙනගෙන තත්ත්වයක් ගත්තලවත් එයා ආචාර්ය තව ටිකක් ගත්තලවත් මහාචාර්ය. එහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවා. මේ ආරි විනී ආචාර්යවරුයි මහාචාර්යවරු කියන්නේ මගපලලාවි. ඒගොල්ලන්ගේ චාරිත්‍රය තමයි විශේෂ. ඒ චාරිත්‍රයට අනුකූලව තමයි දරුවා හැලගැස්සුවේ. ඒක තමයි විශේෂයක් උනේ. ඉතින් ඒ තත්ත්වය අද නැති නිසා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි දකින්න හැකි තරම් දුරට මේ රාගදේශ මෝහයන්ගේ වෙන් වෙන පැත්ත වටිනාකම දැකලා අලෝභ අදේශ අමෝහයන්ගේ වැදගත්කම දැකලා ලෝභ දේශ මෝහයන්ගේ ආදීනව දැකලා ඒකෙන් අහක් වෙලා යහපත් පැත්තෙන් අපි චර්යාව හැදගස්ස ගන්න ඕනේ. ඒක වැදගත්ම දේ. ඉතින් මේ බබසර නොරැකීම නිසා ඉතින් ඇතුවෙන් දී තමයි මේ කිව්වේ. ඉන් දරුවන් හිතුවක්කාර වෙනවා විතරක් නෙමෙයි ඒ මුළු සම්පූර්ණ සමාජයේ ජීවිතය කලපිට ගන්නවා. රාගයෙන් සත් වෙලා, දේශයෙන් දැවිලා, මෝහයෙන් මුලා වෙච්ච ජීවිතයක් ගත කරන තමයි මුළු වැඩපිළිවෙලම සකස් වෙන්නේ. පටන් ගැනීම පටන් වෙනස් කරගත්තෝ. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මේ සත්තරේ වැටිලා හිටන් මේකේ නීච වුණොත් සතර අපාගත වෙන උප්පත්තියට හේතු වෙන මානසිකත්වයක් තමයි උදා කරගන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳලා හරි ඒ චර්යාවෙන් විරස් වුණොත් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ පුද්ගලයා ආස්වාද ලබන දුචරිත පැත්තේ ඒ පැත්තට නැඹුරු වෙනවා. නැඹුරු නැරපත එච්චර කාල නොතැවිච්ච මානසිකත්වය විඥානයක් උහුට හට ගන්නවා. විඥානය ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගැනිලා ඒකට ගැළපෙන තත්ත්වයටපත් වෙනවා. අන්න එහෙමපත් වුණාම මොකද වෙන්නේ? රාග විඥානයක් තමයි උහුට නිතරම භජනීය කරන්නේ. ඒකේ බැහැගන්නේ රාග සහගත නාම රූප. එතකොට ඔහුගේ අසකන දිවනාසී ශාරීරිය මනකින මේ ඉන්ද්‍රිය හයම රාගයට හේතු කාරකන වැඩවලට ආයතන වෙලා ඔහු ලබන්නේ රාග සහගත ස්පර්ශයක්. රාගයෙන් සත් වෙන ස්පර්ශයක්. ඔහු ලබන විඳිනේ රාගාස්වාදය. ඒ නිසා ඔහු ලබන තණ්හාවක් තියෙනවා නම් රාගයට හිමිතන සංහාවින්. ඒකින් හටගන්න උපාදානය වෙලා තියෙන බැඳීම රාග සහගතයි. රාග සහගතෙන් ඔතන දුච්චරිත වෙලා ඉවරයි. දුච්චරිත රාගය කියෙවි. ඒ දුච්චරිත සහගත රාගයට ගියාම ලෝභය මුල් කරගත්ත රාගය නැනම් පදුට්ට මනසක් ඇති වෙලා ඉවරයි. ඒ පදුට්ට මානසිකත්වයේ කවදාවත් සුගති බැම්මකටවත් සුභතියෙදි නෙමෙයි දුගතියෙට. ඉතින් මොකද වෙන්නේ? ඔතෙන්ලපත් වෙලා අන්තිමට විවිධාකාර ක්‍රමවලින් සංස්කාර බෙදෙනවා. අර දුගති සංඛාර දුගතියේ විවිධාකාර පැතිකඩ වලට බෙදලා හිටන් ඒ පැතට නැඹුරුවිලා ක්‍රියාත්මක වෙනකොට තිරිසන් පැත්තට හේතු වෙන්නා වූ ඒ යද්භාවට හේතු වෙන්නා වූ කර්ම භව ගොඩ ලඟා ගන්නවා. ඒක උප්පත්ති භාවයට ආවොත් එහෙම කවදා හරි මොකද නරක එක පුරුදු කරගත්තොත් ජීවිතේ රත්තරින්ද වෙයි. හරි අමාරු වැඩ. පොඩි කාලේ නරක පුරුද්දක් අබැහි වුණොත් එහෙම හරි අමාරුයි. ඕක ඊට පස්සේ නැති කරගන්න. අලුත් ශෙද්දට කුණු ඇල්ලුවොත් එහෙම කහටක් ඇල්ලුවොත් එහෙම හරි අමාරුයි අහින් කරන්න. අනිවාර්ය එකක් වෙනවා. ළමා මනසට දුස්චරිතයක් ඇතුළු වුණොත් එහෙම හරි අමාරුයි ඕකෙන් බේරෙන්න. ඒකමයි වැඩින්නේ. ඒකමයි නැගින්නේ. විශාල කල්යාණ මිත්‍ර සම්පත්තියක ආශ්‍රයකින් මිදුණොත් ඇරෙන්න. නැන්නම් එහෙම ලේසි එහෙම විදෙන්න බෑ. ඉතින් මෙලෝදි තිරිසන්ගත ජීවිතයක් ගත කරනවා තමන් හිතනවා ඒක හරි කියලා. ඒක හරි වැදගත් කියලා. දන්නේ නැහැ ඒකේ යථාර්ථය. අවසානයේ ගිහිල්ලා ඔය කියන නාව තිරිසන් ගොඩට උප්පත්ති වශයෙන් යනවා. ගියර වතේ જાතියෙන් කවදා බේරෙන්න. ඊට පස්සේ ඊතල් තීර ගියාට පස්සේ මනස මොට වෙලා. එහෙනම් ආයිසරයක් ඇත්ත නැත්ත මොකද්ද යුක්තිය අයුක්තිය හොඳ නරක ධර්මීය අධර්මීය මෙයා තෝරා ගන්න පුළුවන් තත්වයක නැහැ. ඒකයි සිද්ධ වෙන්නේ. එහෙම තෝරා ගන්න බැරි තත්වෙටපත් වුණාම එයා දුගතියට ගියාට පස්සේ කවදා ගොඩ එන්නේද? ඒ જાතියේම ගැලපෙන જાතිය විදිහ පිරිසත් සහිත ඒ තිරිසන් ලෝකෙම ඊට පස්සේ එයාට හිමි වෙන්නේ. එයාට සුගතියක් ඇතුළු කරන්න හේතු වෙන ගුණධර්මයේ හේතු කාරකන පරිසරයක් මොකුත් නැතුව යනවා. ඔව් ඉන්නේ තිරිසන් පරිසරයක තිරිසනුන් අතරේ. තිරිසන් જાතියේ ඉපදුනෝ. එතන පටන්ගෙන ඊට අනුකූල වන්නා වූ අත්දේ මොකද්ද? ඊට අනුකූල වන්නා වූ ස්වභාවයක් තියෙන මේ දුස්චරිතී. මේ දුස්චරිත මානසිකත්වයේ හැම වෙලෙම අනික් පුද්ගලයා කෙරෙහි බලන්නේ සැනසීමෙන් බලන්න පැත්තක් නෙමෙයි තියෙන්නේ. තමාගේ වාතියේ අනිකාගේ සීරි මාන්ති හරි කන පුරුද්දා. අනිකාගේ සියලු සම්පත් විනාශ කරන පුරුද්දා. තමන්ගේ වාතියේ ගොඩ ගහගෙන ගන්න චරිතයව තමයි දුසිරිත. ওই ගති ලක්ෂණේ නිසා මේ තිරසන් ලෝකේ උපන්න එක. දුබලයා කාල ප්‍රබලයා ජීවත් වෙලා ගත කරනවා. එහෙනම් තිරසන් ලෝකේ ස්වභාවයක් තමයි එක එකව මරාගෙන කන එක. එක එකගේ කෑලි කාලා හිටන් ජීවත් වෙනවා. ඒ ගති ලක්ෂණේ ප්‍රධාන තැන තිරසන් ලෝකේ. අන්න එතන උපත්තියට ගියාට පස්සේ කවදා බේරෙන්නේද? පහතින් පහතර යන විදිහට ගියත් එහෙම ලැබුවා මනුෂ්‍යත්භාවයෙන් කරගත්ත අවැඩ නිසා මේ කප තියෙනකම් බේරෙන්න බැරි තැනටත් වැටෙනවා ගිහිල්ලා. අන්තිමට සුද්ධ ජීවීන්ටත්පත් වෙනවා. මේ කල්පාවසානේ එනකම් බේරෙන්න බැරි තත්ත්වයටත්පත් වෙන්න පුළුවන්. ওই තත්ත්වෙට ගියෝ. ඉතින් හරි භයානකයි. ධර්මයක් අහන්නවත් නැත්නම් ඒ ධර්ම මාර්ගයකින් සුද්ධ වෙන්න බැයි නම් ඔන්නෝම තත්ත්වයකට යනවා. ආයි කවදා බේරෙන්නේ දෙහෙම උනෝ. ධර්ම මාර්ගයක් හරි අතුරු කළ හුරු පුරුද්දක් තියාගත්ත කෙනෙකුට කොහෙන් හරි බේරෙන්න ඉඩ කලක් අහු වෙන්න පුළුවන්. අර වගේ තිරිසංගුණත් එකෙන් දෙකෙන් බේරෙන්න ක්‍රමවේදයක් හම්බ වෙනවා. බල්ලෙක් කියලා අපන්න පන්සලකවා කොහත් ඉඳි. හාමුදුරන්ට හරි නැට්ටවනවා ඉඳ බල්ලෙක් වෙයි. ඒ වෙනම පින්වතුන්ට කාග හරි ආර්යයන් ඉන්න තැනකට උපදී. ආර්යයන් කිරි චිත්ත ප්‍රහාදය අහලාගද බල්ලට ඒ චිත්ත ප්‍රහාදය ඊළඟ අවස්ථාවේ ඒකින් ගොඩ එන්න හේතු වෙනවා. එහෙම විලා හරියා බේරෙනවා. කලාතුරකින් හම් වෙන වාසනාවක් ඒක. ඒ නිසා තමයි ආර්ය ධර්මයේ පස්සේ හරි ප්‍රගුණ වුණොත් ගතිය අරගන්න වැරුව ගියත් කවදා හරි ඊට පස්සේ ඒකට හේතුවක් නාලා අන්තිට යන්නේ නැහැ. පල්ලිහාටම වෙලා නැත වෙන්නේ ඉතලා බේරෙන ක්‍රමයකුත් එනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අනවශ්‍ය දේ වැලකට නැති හිත් දේවල් වලින් අහක් වෙලා ධර්මානුකූල පැත්තට කුඩා කාලෙන් නැඹුරු වෙන්න. අයිති මෙයා හදන්න බෑ. ඉතින් අපි දැනගන්න බෑ හැදිච්ච අය බොහෝම වටිනාකමින් තමන්ගේ ජීවිතය රැක ගන්න ඕනේ කුමර බඹසර කුමරි බඹසර කියන තැනින්. එතන ඉක්ම ගියා නම් නැවත ආයිති සංගරී පිහිල්ලා හරි හදාගන්න බලන්න ඕනේ. එහෙම කරගන්න බෑ. දැන් කාලේ ගිහලා අපි ඒ කාලේ නම් අපි එහෙම තමයි මහ දහජරාවිත තමයි හිටියේ කලයිතු පොලි. හැබැයි දැන්වත් ඔළුව පෑදුනා. දැන් විදිහින්වත් ඔබදු වල්නා ලෝකෙට යන්න නැති වෙන්නේ මග පාදා ගන්න ඕනේ කියලා. මැදි කාලේ හරි වයස මැදි වයස් කාලේ හරි තරුණ කාලේ හරි යහපත් මගට එන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ. එහෙම කරගත්තොත් ඒක ආදීනව දැක්කොත් ඒ ලැබූ ප්‍රඥාව අර ඉතේකල් පුරුදු කළ දුසිරිතේ ඉක්මවාගෙන බලවත් නැගී හිටනවා. එහෙම වුණොත් එහෙම උර පුළුවන්කම ලැබෙනයි ප්‍රඥාවේ අනිසන්තියෙන් ආශිර්වාදින් ආයිසරයක් එවල් සතර පහට යන්න තියෙන මග පාදාගෙනලා හේතු වාසනා මතු කරගන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය මුල් කරගෙන බොහෝම අමාරුවෙන් ආර්ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒකින් තමයි ඊට සිද්ධ වෙන්නේ.